ඒක තමයි කර්ම කරනවා කියන්නේ. ලෝකෙට අහු වෙනවා කියන්නේ. දැන් සද්දේ සද්දේ හැටියට දැනගත්තේ නැහැ. ඒකට රූපයක් සම්බන්ධ කරලා ඒ රූපෙට අයිති කළා බණින එක. මට බණින එක බාහිර කෙනාට පුළුවන් දෙයක් කළා. දැන් බාහිර අයට පුළුවන් ද අපිට බණින්න? බෑ. අපි ඉඳ දීලා තියෙන්නේ සද්දයක් අහන්න ආයතනයක් විතරයි බාහිරයට ඉඳ දීලා තියෙන්නේ. ඒ සද්දේ හොඳද නරකද කියන එක හදන්නේ බැනගන්නේ තමන්මයි. එළියේ ඉන්න කාටවත් බෑ තමන්ට බලන්න. හැබැයි ඔය ප්‍රයෝග සංස්කාර කරන්න පුළුවන් මට්ටමට ආවොත්. සසරේ යන මට්ටමින් මිදිලා නේද? සද්දේ දැන් ස්පර්ශාන්තය අඳුර ගන්න පුළුවන් මට්ටමකට ආවොත්. කාට හරි පුළුවන්. දැන් කුරුල්ලන්ට පුළුවන්ද අපිට බණිය? කුරුල්ලන්ට පුළුවන්ද අපිට හොඳ නිය? ඇයි බැරි? අපි භාෂාව දන්නේ. කුරුල්ල භාෂාව දන්නේ නැති හින්දා නෙවෙයි. නේ අර දෙමළිච්ච එහෙම ඇවිල්ලා කෑ ගහනවනේ. මේ ඒගොල්ලන්ට පුළුවන් ද අපිට බණින්න හරි හොඳ කියන්න? ඇයි බැරි? ඒගොල්ලන්ට සද්ද කරන්න කතා කරන්න බැරි හින්දාද? අපට තේරෙන්නේ. අපට අපිට දැනගන්න බැරි හින්දා. මනුස්සයන්ට පුළුවන් අපිට බලන්න. මොකද අපිට භාෂාව තේරෙන හින්දා. චීන භාෂාවෙන් ඇවිල්ලා බෙන්න නම් ඒත් බැහැ නේ මනුස්සෙක් වුණාට. අපි නොදන්න භාෂාවකින් බණින්න බෑ. ඇයි? අපි බැනුම හදාගන්නේ.
අපි ඒකට පිළිතුරු දුන්නොත්
දැන් බැනුම හදාගන්නේ කවුද?
තමන්.
හොඳ කියනවා කියන එක හදාගන්නේ කවුද?
තමන්.
දැන් පේනවා නේද සුතේ සුතමත්තන් මට්ටමේ නවතින්න බෑ කියලා. ඇයි? ඉගෙනගෙන වැඩි ඉන්නේ භාෂා ටික ඉගෙනගෙන. කුරුල්ලෙක්ගේ සද්දේට නම් ඉතින් සුතේ සුතමත්තන් මට්ටමේ ඉන්නවා නේද? ඌට බලින්න යන්නේ නැහැ. මට බැරි. දැන් තව ටිකක් හිතන්න පුළුවන්. දැන් කොහොමද මම මටම බැන ගන්න කියලා? කණෙන් සද්දයක් ඇහෙනකොට සද්දේ ඇහෙන මට්ටම එක ස්පර්ශාන්තය. කණයි ශබ්දේ සෝත විඥාන. ඒක සෝත විඥාන කියන්නේ ඔන්න සද්දයක් ඇහෙනවා කියලා විතරයි. තේරුම දීලා නැහැ. දැන් තේරුම දෙන්නේ අරයා මට බනිනවා කියන මට්ටමට යන්න මොනවද උදව් වෙන්නේ?
මම ඒක බාරගෙන
චේතන.
ඇහිත වැඩ කරන හැටි දැන් හොයා ගන්නවා.
චේතන.
චේතන. චේතනාව හට ගන්න මොනවද උදව් වෙන්නේ? දැන් එහම සද්ද සංඥාවයි.
සංඥාව.
එච්චර. පෙර. ඔය මේක කියන්නේ බනිනවා කියලා ඒක කවද්ද දැනගත්තේ? කලින්. වචනෙට තේරුම දුන්නේ කලින්. මේ ඔය විදිහේ වචන යන ඔක බණිනවා. පෙර අද්දකීමක් මෙතෙන්ට ඇදලා ගත්තා. පෙර ඇසුරු කරපු දෙයක්. ඒතර මේ මොහොතේ සද්ද සංඥාව ස්පර්ශාන්තෙන් දීපු සද්ද සංඥාව. සෝත ආයතනෙන් සද්ද සංඥාවක් දුන්නා. ඒ සද්ද සංඥාවට අදාළව දැන් හිතනවා කියන්නේ පෙර අද්දකීම් ටිකක් මෙතෙන්ට ගන්නවා ඒකට අදාළයි. නේද? ඒකට අනුව ඔන්න චේතනා හදන හිතන. ඒ හිතන එක බාහිර එක්කෙනාට අයිති කරනවා. ඔන්න මේ ආවේ සද්දේ බණිනවා. තමන්ගේ හිත ඇතුළේනේ හදන්නේ. නේද? මේ සද්ද සංඥාවයි පරණද්දකින් ටිකයි අරන් ආවේ ඔය බණිනවා. බණිනවා කියපු ගමන් බණින්නේ කවුද? ඔන්න මේ හිතේ හදපු ටික දැන් එළියේ රූපෙට සම්බන්ධ කරගන්න. අරේ තමයි බණිනවා. එයාට පුළුවන්ද බණින්න? මේ සංස්කාරය නොකළ නම් එයාට බණින්න පුළුවන්ද? ඒ කියන්නේ වෙන භාෂාවකින් නම් බැන්නේ බණින්න බෑ. සංස්කාරය හැදෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරය ඉන්නේ. දැන් අවිද්‍යාව මතක තියාගන්න මම මේකත් හොඳට හිතලා කියන්නේ. අපි බණිනවා කියන අදහසක් එනවනේ. චේතනා ටික. මේ දැන් ඒකද අවිද්‍යාව? මොකද්ද බාර ගන්නවා කියන්නේ? නේද? බණිනවා කියලා දැනගත්තා. දැන් සබ්ද සංඥාවට පෙර අත්දැකීම එකතු කරලා අපි සංස්කාරයක් කළානේ. දැන් බණිනවා කියලා දැනගත්තා. ඔකද අවිද්‍යාව? දැනගත්තා කියලා තමයි මේ කියන්නේ. දැන් බණිනවා කියලා දැනගත්තා. එතනද වැරද්ද තියෙන්නේ? දැන් මම මට දැනගත්තා කියලා දැනගත්තොත් වැරදිද? නෑ. ඒ තමන්ගේ චේතනාවක් නේ. දැන් බණිනවා කියන්නේ. සද්දේට කාගේ අත්දැකීමද ගත්තේ? එයාගේ අත්දැකීමද? තමන්ගේ පෙර අත්දැකීමද? තමන්ගේ පෙර අත්දැකීම. ඊළඟට චේතනාව ආවෙ තමන්ටද අනිත් එක්කෙනාටද?
තමන්ට.
තමන්ට. දැන් ඔය චේතනාවෙන් කියව බණිනවා කියලා. දැන් කවුද බැන්නේ? තමන් බැනීම හැදුවේ කවුද?
තමන්.
තමන් හදවල.
දැන් ඕක දැක්කොත් අවිද්‍යාවද? නෑ. අවිද්‍යාව කියන්නේ ඔන්න ඔය බණිනවා කියන එක අරයට අලෝණ එක. මේ බණිනවා කියලා හදපු එක අරය තමයි මට බැන්නේ කියන. දැන් තමන්ම බැනගෙන ඒක බාර දෙනවා වෙන කෙනෙකුට. අපි ඕකනේ කියන්නේ වැරදි ටික ඔක්කොම අනුන්නේ වැරදි කරන්නේ මම නෙමෙයි. මේ බැන්නේ යා. එහෙම හිතන එක ඔන්න ඔතන තමයි මුලාව, අවිද්‍යාවයි මුලාව. තේරෙනවද? ඒ කියන්නේ අපි සංස්කරණක මට්ටම කියන්නේ මේ ආපු චේතනා ටික අර බාහිර රූපෙට අයිති කියලා හිතන එක. මොකද එහෙම හිතුවේ නැත්නම් එයාට පුළුවන් ද අපිට බලන්න? බෑ. එයාට පුළුවන් සද්දයක් දෙන්න විතරයි. ස්පර්ශ ආයතනෙට, සෝත ආයතනෙට සද්ද දෙන එක විතරයි එයාට කරන්න පුළුවන්. මේ බණිනවා කියන චේතනාව එයාට පුළුවන් ද අපිට දෙන්න?
නෑ, අපි හැදුවේ.
බෑ, ඒ චේතනාව තමන් හදන එක. නෑ, සද්ද ගන්න එක මුලාවක්ද? සද්ද සංඥා ගන්න එක මුලාවක් නෙමෙයි. ඒක ධර්මතාවය. ඒක තමයි ඒක අතීතයට බාරකලේ. ඒක පෙර කර්මික විපාකය. ඒක දැන් අපිට සසරේ යන්න ඒකේ අදාළත් යන්නේ. අභිසංස්කරණක නිවේ. අභිසංස්කරණක වෙන්නේ අන්න බලන්න මේ සද්ද සංඥාවට අපි හිතලා ඒකට තේරුමක් දීලා මේ මට බණිනවා. ඔය ටික වෙන්නේ කොහෙද? තමන්ගේ හිත ඇතුළේ. එතන ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතනවා. ප්‍රශ්නේ තියන්නේ ඔතන නෙමෙයි. ඔය හිතපු ටික අපි අයිති කරනවා එළියේ ඉන්න එකට. අරය තමයි මට බෑන්නේ. නේද? දැන් තමන් තමන්ට බැනගත්තා කියලා දන්නවනේ අනුන් එක්ක රණ්ඩු වෙන්නේ ඇයිද? ඒක සත්‍යයක් ඇහිලා මං ඒකෙන් මට බැනගත්තා. දැන් වෙන අයට ඒගොල්ලෝ එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. නෑ නේද? දැන් බලන්න මේ හිත ඇතුලේ හැදෙන ටික බාහිර රූපෙට අයිති කරන් හදන. දැන් හිත ඇතුලේ තියෙන්නේ නාමද රූපද? හිත ඇතුලේ තියෙන්නේ මොනවද? චිත්ත චෛතසික. චිත්ත චෛතසික. ඒකට කියන්නේ නාමද රූපද? නාම. හැබැයි අපි ওই නාම ධර්ම වලට රූපයක් සම්බන්ධ
කරනවා.
එළියේ තියෙන රූපයක්ම ගැට ගන්නවා කියන එක. හිත ඇතුලේ තියෙන රූපයක් නෑ. ඒකත් හිත ඇතුලේනේ. අනුන්ට දොස් කියන්න වැඩක් නැහැ නේද? අහීනෙන් දැක්ක රූපයක් නම් ඒක දන්නවා හිත ඇතුලේ හීනයක් දැක්ක විතරයි. නැගිටලා ආයෙ ගහගන්න යන්නේ නැහැ නේද? එළියේ ඉන්න අය එක්ක. චිත්ත ඇතුලේ රූපයක් කියලා දැක්කම දැන් චිත්ත රූපයක මට්ටමක නිවේයි අපි නවත්තන්නේ. සතර මහා ධාතු රූපෙට මේක සම්බන්ධ කරනවා. ඔන්න නාම රූප ගැට ගහනවා. තේරෙනවා? ඔව්. අන්තෝ ජතා බහි ජතා තමයි. ජතාව ලියන හැටි තමයි මේ කියන්නේ. කොයි මං විජතයේ ජතා. කොහොමද මේ ගැටේ ලියන්නේ? ඒත් ඉස්සෙල්ලා දැනගන්න ඕන ගැට ගහන විදිහ. එදාට තමයි ඔක ලියන්න පුළුවන්. දැන් පේනවාද මේ හිත ඇතුලේ වෙන ටික බාහිර රූපෙට අලෝනවා ගිහිල්ලා. ඒ රූපෙට අයිති කියලා. එහෙම කළොත් නේද එයා එක්ක තරහ ගන්න පුළුවන්. ඔව්. එහෙම කළොත් තමයි ඔන්න දුගතියේ යන්න පුළුවන්. මේ විදිහට දුන්නොත්. දැන් ඔතනම පේනවා නේද දුගතියේ නොයා ඉන්නත් විදිහක් තියෙනවා නේද? නැයි දුගතියේ යනවද නැද්ද කියන එක බාහිර කෙනාට දායි කිමන්ට
තමන්ට නෙයි.
අන්න තේරුම් ගන්න වෙන කෙනෙක් අපිට බැන්නට අපි අපාය යන්න ඕනද? ඉස්සෙල්ලා හවු ප්‍රශ්නේ. බැන්නේ වෙන කවුරුද?
අපි අපාය යන්න.
අපි අපාය යන්න. අපාය යන එකට වග කියන්න ඕන කවුද ඒක? වෙනකෝ එක්කෙනාද තමන්ද?
මම තමයි සමුන්ට වැඩගෙන
ඉන්නේ. ඔය උත්තරේ දෙන්න පුළුවන් අන්න ඔය දර්ශනයේ ආවුත් විතර. වෙන කෙනෙකුට බෑ මට බනින්න. මමමයි මට බෑ. අතන ලොකු ධර්මතාවයක්
තියෙනවා.
ඔව්. ඔකන තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන්නේ. දැන් ඔය ගැටීම පැත්තෙන් කිව්වට ඇලීම පැත්තටත් ඔය ටිකම තමයි. අපි හිතේ හදන සුභ සංඥාව තමයි ගිහිල්ලා බාහිර රූපෙට අලවන්නේ යන්න ඇලීම. ඒ කියන්නේ දැන් මේ ඇහැට එහෙම නැත්නම් මේ පංච ඉන්ද්‍රියට අරන් දෙන්න පුළුවන් රූප සංඥාවක් විතරයි. හරිද? රූප සංඥා දෙවන් තේරුම් ගන්න රූප සංඥා, සද්ද සංඥා, ගාහන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඔය ටික අරන් දෙන එක විතරයි මේ ස්පර්ශාන්තයට පුළුවන්. ආයතන ස්පර්ශ මට්ටම. ඔකට අතීතාන්තෙත් කියන්න පුළුවන් නේද? පෙර එකක විපාකයක් නේ අතීතාන්ත. නැත්නම් ස්පර්ශාන්තේ. හරි? දැන් ඕක ගැන අපි හිතන දේවල් ටික අපි බාහිර රූපයකට අයිති කරනවා කියන්නේ සමුදය. ඔකම තමයි අනාගතේ. අනාගතේ විපාක තියෙන්නේ ඔකට. අතීතාන්තේ අනාගතාන්තේ. නැත්නම් පස්සාන්තයේ සමුදයාන්තේ. පස්සේ ඒකාන්තයක්, පස්ස සමුදේ තවාන්තයක්. හරි. ඒක මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ওই අන්ත දෙකේම නිමේ. මැද. තොට මැදට එන්න නම් ඔය අන්ත දෙක දකින්න
ඕනේ.
අන්ත දෙක දකින්න පුළුවන්කමක් එන්න ඕනේ. ඒක ඉන්නේ සම්මාදිට්ඨිය තුල. ප්‍රඥාව තුල. අන්ත දෙක වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන තමයි. ප්‍රයෝග සංකාරය එතකොට තමයි වැඩේ. නෑ, ඔක දකින්න එකමයි ප්‍රයෝග සංකාරය. මේ බැනීම උනේ හිත ඇතුලේ. ඕක බාහිර රූපෙට අයිති කරන්න බෑ කියලා දැක්මමයි ප්‍රයෝග සංකාරය කියන්නේ. එතකොට අර සසරේ ගෙනියන කර්ම ටික කරන්නේ නැහැ.
කරන්න ඉදියම සම්මාදී.
කර්ම වළක්වන මාර්ගය ඒකයි ඒක ප්‍රයෝග කියන්නේ. කුසලයි දක්ෂතාවයි. සම්මාදීත්‍ය ඕක කරන්න සම්මාදීත්‍ය නැතුව පුළුවන්ද? සම්මාදීත්‍ය යෙදිලායි. ඔය ඇත්ත අවබෝධ කිරීම තුල තමයි ඔය දෙක වෙන් කරගන්න පුළුවන්. يعني ධර්මයක් අහලා නුවණින් තේරුම් ගන්න කෙනා තමයි ඕක කරන්න පුළුවන්. ධර්මය අහපු නැති අයට ඕක කරන්න බෑ. නැත්නම් ඒගොල්ලෝ ලෝකේ යනවා. ලෝකෙට අයිති දැක්මින්. ලෝකෝත්තර දැක්ම ගන්න නම් ධර්මය අහලා නුවණින් විමසලාමයි ඕක කරන්න පුළුවන්. ආයතනය ගැන ධර්මය අහලා ඕක නුවණින් විමසන කෙනාට නේද ওই ධර්මතාවය තේින්නේ. එතකොට බලන්න මේ ලෝකෙට බෑ අපිට සැපක් හරි දුකක් හරි දෙන්න. බාහිර රූපවලට බෑ. සැප හරි දුක හරි හදන්නේ අපිමයි, තමන් තුළමයි. පේනවද ඒක? දැන් ඔය වැටහෙන්නේ නේද? ආයතන ගැන ඒ සාකච්ඡා ටික මතක නම් දැන් ඔය කියනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. පස්සේ කාන්තයක් කියන්නේ දැන් සද්ද ඇහෙන මට්ටම සෝත විඥානෙ පහළ වෙන මට්ටම. කනයි ශබ්දේ සෝත විඥානෙ. ඒක ස්පර්ශාන්තේ. එතන තාම ලෝකෙට අහුවිලා නැහැ, නව කර්ම සකස් වෙලා නැහැ. ඒක අතීතාන්තේ කියලාත් කියන්න පුළුවන්. මොකද විපාක මට්ටමක් විතරයි. හරිද? ඊළඟට ඕක ගැන අපි අවිද්‍යාවෙන් හිතනකොට මේ හිතේ ඕක ගැන එන අදහස් ටික අපි එළිය රූපෙට අලවනවා, බාර කරනවා. මේ රූපෙන් තමයි අපිට මෙහෙම ඉන්නේ කියලා. අරය තමයි මේ මට බණින්නේ. ඒක තමයි හේතු වෙන්නේ ඊළඟ සසර ගෙනියන්න, විපාක දෙන්න. ඒක සමුදය කියන්නේ එහෙම කරපු ගමන් අපිට තව ආයතනයක් උපදින්න හැකියාව තියෙනවා ඒ සම්බන්ධ කරගෙන. තේන කර්ම කෙරීමේ දිගින් දිගට ගෙනියෑමේ හැකියාව තියෙනවා. දැන් ඔය සද්දය ඇහෙනකොට අපි එළිය රූපයක් ඕකට දානවනේ. මොකක්ද කරන්නේ එළිය? සිමෙන්ති යනවා හරි මොකක් හරි. දැන් ඔන්න බලන්න එළිය රූපෙට මේ හිතේ ඇති වුණ ටික ඇලෙව්වනේ. නේද? දැන් අපිට ඇත්තද දන්නේ කියලා බලන්න හිතේ. දැන් මොකද්ද කරන්නේ? කව ආයතනයක් උපද්දන්න. ඔය අලෝපු හින්දා නේද දැන් ඇහත් උපද්දන්න හැකියාව එන්නේ. ඔව්. ඊළඟ එකක් හදන්න හටගන්න සමුදයක්. තණ්හාව හින්දා තමයි ගිහින් බලන්නේ. දැන් ඔයගොල්ලෝ කරන්නේ සද්දයක් එනකොට අරහෙන් එනකොට ඔළුව කරකවනවානේ බලන්න කවුද එන්නේ කියලා. ඒ තණ්හාවෙන් තමයි ඇහැ උපද්දන්න, තණ්හාවෙන් ඇහැ උපද්දනවා. දැන් තණ්හාව තියෙන ඇහැ උපද්දන්න නෙමෙයි බලන්න. මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ. හැබැයි බලන්න බෑ ඇහැ නැතුව. ඉතින් කරකවන්න ඕන ඔළුවේ. ඒ පැත්තට ඇහැ උපද්දන්න. නෑ නෑ තණ්හාව කියන්නේ සිතුවිලි උපද්දන්න හේතු. ආයතන උපද්දන්න හේතුවක් තණ්හාව. තන දුකට හේතුව තණ්හා. තණ්හාව නිසා තමයි අපි ආය ආයි
උපදින.
ඒක අත්දකින්න ආය ආයි කැමති. දැන් බැන්න කෙනා උනා කවුද දන්නේ බැන්නේ කියලා බලන්න කැමති. ඒ ගැටීමෙත් තියෙනවා තණ්හාව. ඇලීමෙත් තියෙනවා තණ්හාව. හොඳ ලස්සනයි හොඳයි කියලා හිතනත් ආයෙ බලන්න හිතෙනවා. ඒකත් තමයි. මට බැන්න කවුද දන්නේ බැන්නේ කියලා බලන්න ඒත් හිතෙනවා. ඒක තමයි ඒ හැටි. සසරේට අලෝන. දැන් යන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දැන් ඒ තියෙන්නේ ඕවා කාමයේ නෙමෙයි, ඒවට කියන්නේ කාම ගුණ කියලා. ආර්ය විනයේදී ඕවා කාම ගුණ. දැන් බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන්නේ කාම ගුණ මිසක් කාමයේ නෙමෙයි. ඒව ගැන හිතන එකේ තමයි සංකප්ප රාගය. රාගය ඇති වෙන විදිහට හිතුවොත් ඕක තමයි කාමය. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. නැත්තම් ඒව චිත්‍ර ගොඩක් විතරයි. යാനി චිත්‍රාණි ලෝකේ. චිත්‍ර සමහන් ගොඩක් විතරයි. නේතේ කාමා යാനി චිත්‍රාණි ලෝකේ. ඒක කාම නෙමෙයි, ඒක චිත්‍ර ගොඩයි. ඒ චිත්‍ර ගොඩ තමයි පවතින්නේ. ඒක ගැන එන සංකල්පය තමයි රාග සංකල්ප තමයි කාමය කියලා හඳුන්වන්නේ. නැතු චිත්‍ර නෙමෙයි. මොකද බාහිර රූපවලට බෑ අපිට සැපක් දෙන්න හරි දුකක් දෙන්න හරි. ඒ ඔක්කොම මේ හිත ඇතුලේ තියෙන සංකප්පය. හරි. එතකොට ඔය හිතේ ඇති වෙන සංකල්ප. ඊළඟට ඒක අර මේ එළිය ගැනයි හිතන්නේ කියනකොට ඕක අර ප්‍රපංච මට්ටමට යනවා. මේ කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි එතකොට. නේ හිතේ ඇති වෙන එක හිතේ ඇති වෙනවා කියලා දකින කොට මේක බාහිර රූපෙට අයිති කරන්නේ නැහැ නේ. ඒකට සම්බන්ධයක් නැහැ නේ. චිත්තචෛතසික කියන්නේ තමන්ගේ හිත ඇතුලේ ඇති වෙනවා දේවල් මිසක් බාහිර රූප වලට කොහෙත්ම අයිති කරන්න බෑනේ. අපේ සසර යන පුරුද්ද තියෙන්නේ අපේ ඇති වෙන මේ චිත්තචෛතසික රූපවලට අයිති කරනවා. අපි කවුරු හරි ලස්සනයි කියලා හිතුවොත් හිතන්නේ කොහෙද? හිතේනේ. ලස්සන අයිති කරන්නේ කාටද? බාහිර. හිතේ හදපු එක බාහිර රූපෙට අලවනවා. අන්නෝක අවිද්‍යාවෙන් කරන මුලාවකට අහුවීමක් කියලා දකින්න පුළුවන් වෙනවා. ධර්මය අහලා නුවණින් මෙනෙහි කරන කෙනා. ඒකට තමයි සම්මාදිට්ඨියනේ. ඒක තමයි ප්‍රයෝග සංකාරය කියන්නේ. එතනත් සංකාරය. මෙහෙම දකින එකත් සංකාරයක්. ඒක ප්‍රයෝග සංකාරය. මොකද සසර ගෙනියන සංකාරය නෙමෙයි කෙලෙස් දුරු කරන කර්ම නාත්වන සංකාරය. මාර්ගේ වඩනවා කියන්නේ ඒ සංස්කාර ගොඩක්. හැබැයි ඒවට කියන්නේ පයෝග සංකාර මේ කර්ම සකස් කිරීම නවත්තන විදිහ සංකාර. කොහොමද පටිච්ච සමුප්පාදේම තමයි ඔය කතා කළේ වචනේ කියන්නේ නැතුව. දැක්කතයි තේරුම් ගත්තා නම් ඔය පටිච්ච සමුප්පාදේ දැක්ක වෙනවා. මොකද සංඛාර කියනකොට හේතුඵල සම්බන්ධේ පටිච්ච සමුප්පන්න සම්බන්ධයක්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ පටිච්ච සමුප්පාදේ පටන් ගැනීම නේද? අවිද්‍යාවෙන් කරන සංඛාර ටික නවත්තන විදිහ. සම්මා දිට්ඨිය දෙනකොට අවිද්‍යාවයි ප්‍රහාණය වෙන්නේ. අපි ඇත්ත ඇති හැටි දකිනවා කියන්නේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාවෙන් තමයි දකින්න පුළුවන් හිත ඇතුලේ සකස් වෙන ටික මේකයි
බාහිරේ මේක.
ඒක බාහිරයට අයිති නෑ. ඔන්න ඕක කරන්න තමන් දක්ෂ වුණොත් දැන් පේනවනේ. ඒකට කාටවත් පුළුවන් ද අපිට බණි? අපිම දැනගන්නවා වුණ. කාටවත් පුළුවන් ද අපිට හොදක් කියන්න? ඒකත් බෑ. අපිමයි හොඳ කියාගෙන. දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් සබ්බේ සංඛාරා අනිච්චාති එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක මේ ඒවයි තියෙන ලක්ෂණ ටිකක්. හරි ත්‍රිලක්ෂණ ලක්ෂණ ටිකක්. එතකොට ඔන්න දැන් අනිච්ච සංඥාව වඩන කෙනාට පුළුවන් මේ ලෝකෙට අහු නොවන මට්ටමටපත් වෙන්න. ඒත් දකින්න උදව්වක්. දුක්ඛ සංඥාව වඩාගෙනත් පුළුවන් ඇත්ත දකින්න. ඒක තියනවා දැන් ඒ ශුන්‍යතාවේ කියලා දකින්න පුළුවන් විදි තුනක්. අනිමිත්ත, අප්පනිහිත, ශුන්‍ය. ඔය තුන දකින්න පුළුවන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණේ තුලින්. දැන් අපි බලමු ඒක තේරුම් ගන්න හැටි. දැන් අපි අන දැන් සත්‍යයක් ඇහුණා ඊළඟට හිත ඇතුලේනේ ඔකට තේරුම දෙන රූපේ හදන්නේ නේද? ඒක ගැන චේතනා ඇවිල්ලා අපි රූපයකට අයිති කරනවානේ. දැන් මේ රූපෙට අයිති කරන මට්ටම අනුව තමයි අපිට දැන් නිමිත්තක් ඉතුරු කරගන්න. මේ රූපේ මතක් කරගන්න පුළුවන්. මේක රූපයකට සම්බන්ධ කළොත් මොවේ අර සිමෙන්ති අනනවා කියන රූපෙට ඔය සද්ද සම්බන්ධ කළොත් අපිට ඔය නිමිත්තක් තියනවාද? මේ රූපයක් තියනවා දැන් මතක් කරගන්න. හිතට තියෙන රූපෙ නෙමෙයි දැන් හිතට මේ රූප මට්ටමක් තියෙන නිමිති හදන. හරි? එතකොට ඔය සද්දේ දැන් මතක තියාගන්නේ අර සිමෙන්ති යනන සද්දේ කියලා. අර ඒ රූප නිමිත්ත දාලා. දැන් නිමිති හදන්නේ මෙතන යෙදෙන අවිද්‍යාව මත නේද? හිත ඇතුලේ හැදුව දේ එළියේ දේකට අයිති කිරීම මත නේද? දැන් ඕක නොකළනම් නිමිති හටගනීද? නැහැ. ලෝකෙට අයිති දේවල් මේකට සම්බන්ධ කරන්නේ නැහැ. එතකොට නිමිති හටගන්නේ නැහැ කියන්නේ අනිමිත්ත. සද්ද අහන්න පුළුවන් නිමිති හදාගන්න නැතුව, රූප දකින්න පුළුවන් නිමිති හදාගන්න නැතුව. ආයතන මේ පහටම පුළුවන් ඕක කරන්න. හරි. ඒක එක ආයතනකින් තේරුම් ගත්තොත් අනිත් ආයතනෙටත් පුළුවන්. හරි. චිත්‍රපටිය බලන්න පුළුවන් හදාගන්න නැතුව. රූප හදාගන්න නැතුව. ඒ කියන්නේ නිමිති හදාගන්න නැතුව. හීනේ බලන්න පුළුවන් ගොටි ගන්න නැතුව. සමහර වඬනවානේ නැගිටලා නේද? හීන දැකලා. එතකොට මේ නිමිති පිහිටන්නේ නැති මට්ටමට එන්න පුළුවන්. ඒක අනිමිත්ත ස්වභාවයට පත් වෙන්න පුළුවන්. මේ පැත්තෙන් ශුන්‍යතාවයක් දැකලා. ඊළඟට අප්පනිහිත කියන්නේ දැන් ප්‍රණීත කියන්නේ ප්‍රාර්ථනා කරනවා. මේ රූප මේකෙන් ආස්වාදයක් තියෙන අන රූප ප්‍රාර්ථනා කරන ගතිය තමයි ප්‍රණීත. දැන් ප්‍රාර්ථනා කරන රූප තියෙනවද? පස්සෙන් එළවන්න රූප තියෙනවද? ඔය සම්බන්ධ කිරීම නකොලෝ නෑ. අන්න එතකොට අප්‍රණීත දක්මට යන්න පුළුවන්. හරි. ඔව්, රූප පස්සේ එළවනවා, ආස්වාද ගන්න ප්‍රාර්ථනා කරනවා. මේ රූප තිබුණොත් හොඳයි, මේ රූප තිබුණොත් හොඳයි. ඒ තණ්හාව වැඩෙන පැත්තනේ නේද? ඒතර මේ ඇත්ත ඇති හැටි දකිනකොට ප්‍රාර්ථනා කරන්න රූප පිහිටනවාද? නැහැ. අප්පනීත. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන්නේ ඒකේ සුඛයක් සැපයක් විඳින්න. සුඛ සංඥා. අර විපල්ලාස ටිකම තමයි මේ අනිත් පැත්තට කියන්නේ. හ්ම්. ඒ කියන්නේ නিত্য සුඛ. ඊළඟට ශුන්‍යත කියන්නේ දැන් වෙනද සාමාන්‍ය මට්ටමේදී පිහිටන ලෝකේ පිහිටන්නේ ශුන්‍ය භාවයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති කෙනාට පිහිටන ලෝකෙන් ශුන්‍ය දැක්මක් තියෙනවා. එතකොට තමයි ඇහැ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ශුන්‍යයි. ලෝකෙට අයිති කෙනා ඇහැ පාවිච්චි කරන මට්ටමේ නෙමෙයි රහතන් වහන්සේ ඇහැ පාවිච්චි කරන්නේ. නැවක තමයි තේරුම් ගන්න ටිකක් අමාරු. ඔයගොල්ලෝ හැමතිස්සම අහන්නේ එතකොට රහතන් වහන්සේ කොහොමද දකින්නේ? රහතන් වහන්සේට වේදනාව දැනෙන්නේ නැහැ. මොනවට උත්තර තියෙනවද අතන හොඳට දැක්කොත්.
දැන් සර් අලිතුම ප්‍රාර්ථනා නැහැ කියලා. ප්‍රාර්ථනා නැත්නම් රාගදේශම නැහැ සර්.
ඔව්.
ඒ නිසා තුනට කියන්නේ.
ඔයි දැන් නම් ප්‍රාර්ථනා කරන්න දෙයක් තිබුණොත්නේ අපි ඒක ප්‍රණීතව බාර ගන්නකොටනේ. අප්පනිහිත කියන්නේ එහෙම ප්‍රාර්ථනා කරන්න දෙවල් නැහැ. ප්‍රාර්ථනා කරන්නේ රාග දේශ එක්ක තමයි. ඒක ඕක දැන් කොයි පැත්තෙන් දැක්කත් එකම ඔය දකින්නේ. හරි. එතන එතකොට ඕන පැත්තකින් රාගක්කයෝ, මෝහක්කයෝ, දෝසක්කයෝ ඉවනට කියන හැම එකම කියන්න පුළුවන්. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. සබ්බ සංඛාරම සමතේ. දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති පැත්තෙන් බලාගෙන ගියත් සංඛාර ටික සමනය වෙනවා. අනිත්‍ය හරියට දැක්කොත්. දුක පැත්තෙන් හරියට දැක්කත් ඒ අපහැරලා ඒ සමනය වෙනවා. හරි. එතකොට අනිත්‍ය පැත්තෙන් පුළුවන්, දුක්ඛ පැත්තෙන් පුළුවන්, අනාත්ම පැත්තෙන් බලාගෙන ගිහිනුත් ඔක අවබෝධ කරගන්න පුළුවන්. ආයිතිකාරයක් නැහැ මේ පැත්ත. ඒ අවබෝධය ගත්තු නැති කෙනාට අනිච්ච සංඥාවක් වඩන්න බෑ. ඒකමයි මම කියන්නේ. ඔය දැන් ඊළඟ පොතේ එනවා අනිච්ච සංඥා සූත්‍රය. අනිත්‍ය කියන එකේ මහ ගැඹුරු තේරුමක් තියෙනවා. ලෝකෙට අයිති මට්ටමින් බලන අනිත්‍ය බුදුදහමේ අනිත්‍ය නෙවෙයි. ඒක වඩන්න එපා කියනවා නෙමෙයි මොකද ඒක පූර්ව ප්‍රතිපදාව. ඒ කියන්නේ දැන් බාහිර රූපයක් තියෙනවා ඕක වෙනස් වෙනවා කියලා අපි වඩන අනිත්‍යයක් තියෙනවනේ. ඇහක් තියෙනවා ඇහ වෙනස් වෙනවා කියලා වඩන අනිත්‍යයක් තියෙනවනේ. නේද? ඇහ වෙනස් වෙනවා ඇහ අනිත්‍යයි අනිත්‍යයි කියලා වඩනවා. ඇහට අරමුණේ රූපයක් එළියේ තියෙනවා ඕක අනිත්‍ය අනිත්‍යයි. ඒක වෙනස් වෙනවා කියන අදහසනේ. නේද? ඕක ලෝකෝත්තර මාර්ගේ නිවේ. මොකද ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැහැ. ඇයි ඒක නැත්තේ? ඔකට තමයි මම උපමා දීලා තියෙන්නේ අර තේරුම් ගන්න. වතුරට එබෙන බල්ලට මොකද හිතෙන්නේ? බල්ලෙක් ඉන්නවා. දැන් ඌට අනිත්‍ය වඩන්න කියලා කියා දෙනවා. ඔය ඉන්න බල්ලා අනිත්‍යයි. ඇයි? වෙනස් වෙලා යනවා වායසට යනවා. ඇත්ත අවබෝධ වෙන්නේ අන්න බලන්න අපි රූප තියනවා කියන හිතන රූපේ ඌක වෙනස් වෙලා යනවා. බලලා අනිත්‍ය වැඩිවා වගේ නේද? මම පටලවන්නේ නෑ. ඒක නෝකන පටලයක් අත්තර කරන්නේ නෑ. නෑ ඕකම තමයි ගැඹුරින් බැලුවහම මේ ශරීරයක් තියනවා. මේක පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තව ටිකක් වයසට යනකොට මෙහෙම නෙමෙයි. ඌ තිබුණාට ඌක අනිත්‍යයිනේ අනිත්‍යයිනේ. නැර අද එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා ටිකක් බලන්න. ඔය අනිත්‍යතාවයේ වේගයක් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවනේ ඕක. හැබැයි මතක තියාගන්න මේ ශරීරය තියෙන ශරීරයේ වේගයක් පේන. හැබැයි ඕක ආර්ය දැක්ම නෙවෙයි. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. නේද? අනිත්‍ය අපිට වේගෙන් වේගෙන් බලන්න පුළුවන්. නේද? අර ෆ්‍රිජ් එක ඇතුලේ ලයිට් එකක් තියෙනවා දොර ඇරියාම පත්තු වෙනවා නේද? දොර ඇරියාමද පත්තු වෙන්නේ කියලා බලන්න වේගෙන් දොර ඇර ඇර බලන්න. මේ මම මේ ඉක්මනට බලන්න ඇති හින්දායි මේක අවබෝධ වෙන්නේ. බලන බලන ඇර පත්තු වෙලා දොර ඇරලානේ බලන්නේ. දැන් වහම නිවෙනවා කියලා අවබෝධ වෙයි. ඔච්චර වේගෙන් බැලුවා
පත් වෙනවනේ
දොර හරිනකොට පත් වෙනවා. දැන් හිතන්නේ එනවා වහලා තියද්දිත් ඔක පත්තු වෙලාම තමයි තියෙන්නේ. ඈ අපි තායි පත්තු කරගන්න. ඒක තමයි මේ ආයතන ගිනි අරන් කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන. පටිච්ච සමුප්පන්න බව දකින්නේ හේතු ප්‍රත්‍ය දකින්නේ නැහැ. දැන් හේතු ප්‍රත්‍ය දකින්න තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වඩන්න කියා දීපු විදිහ. මකද්ද ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංග එන ඔය ක්‍රමයට බැලුවොත් අනිත්‍ය සංඥාව වැඩුවා වෙනවා. ඒ රූපයක් තියෙනවා ඕක වෙනස් වෙනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. දැන් රූපයක් තියෙනවා නම් හරි ඉති රූපං ශරීරයක් තියෙනවා නම් මේක තමයි රූපේ ඉති රූපං. අර කීප දෙනෙක් ප්‍රශ්න අහුව රූපස්කන්ධය කියනකොට ශරීරය විතරද බාහිර රූප නැද්ද? තමන්ට හිතෙනවන රූපයක් ඔබ රූපස්කන්ධේ තමයි. හැබැයි ඒක ලෝකෙටයි තියෙන්නට. ඔක ඇත්ත දකින්න නම් රූපේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. ඔය ජාති තුනම බලන්න. සමුදය කියන්නේ මේ රූපේ කොහොමද හටගත්තේ? හරියට සමුදය දැක්කොත් තමයි මේ සමුදය නැත්තම් රූපේ තියෙන්න බෑනේ. පිටිකන්නේ නැහැ. අන්න ඔය කරුණු තුනම දකින්න පුළුවන් වෙන්නේ එයාට සම්මාදිට්ඨිය තියෙන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇති කරගෙන බැලුවොත් මාර්ගය. සම්මාදිට්ඨිය නැතුව බැලුවොත් ලෝකේ යන මාර්ගය. ලෝකෙටයි තියෙන්නේ. ඒ කියන්නේ කෙලස් තුනී වෙනවා හැබැයි ඒක පූර්ව ප්‍රතිපද. ලෝකෙටයි තියෙන්නේ. සමුදය යත්තංගමයන් එක රූපය ගැන බැලුවොත් අන්න එතකොට අනිච්ච සංඥාව වඩනවා කෙලස් දුර වෙන නිවන් මාර්ගය. අන්න ඕක ධර්මයක් අහලා නුවණින් විමසලා තේරුම් ගන්නම වෙනවා. නැත්තම් ලෝකෝත්තර දර්ශනය එන්නේ නැහැ. ලෝකේ ඉක්මවා යන දර්ශනය එන්නේ නැහැ. ඒකට අභිසංස්කරණක සංකාරේ ප්‍රයෝග සංකාරේ අඳුරගත්තු කෙනාට තමයි මාර්ගේ වඩන්න පුළුවන්. මේකට තමයි මේ බුදු දහමක් අහන්න නුවණින් මෙනෙහි කරන්න. ඒවා සාකච්ඡා කරන්න. බණ අහන එකයි සාකච්ඡා කරන එකයි දෙකම නිවන් මාර්ග නිවන් දොරට. මොකද එහෙම කළොත් තමයි මෙහෙම මෙහෙම දෙයක් තියනවා කියලාවත් යන්තම් දලාදාවක්වත් ගන්න පුළුවන් නේද? අපි මේ ආයතනෙට කොච්චර මුලා වෙලා තියෙනවද? පැහැදිලිද? ස්පර්ශයන්තයයි සමුදයන්තය, අතීතන්තය අනාගතන්තය. මොකද මොන ආකාරයෙන් කිව්වත් ඊළඟට වේදනා පැත්තෙන් ගත්තොත් සුඛ වේදනා, දුක්ඛ වේදනා. ඒවත් අන්ත දෙක. ශුන්‍යත කියන එක ඕවා නොපිහිටෙන ගතිය. ශුන්‍යයිනේ. දැන් ඒක තේරුම් ගන්න ශුන්‍යතේ වරද්ද ගන්නවා ගොඩක් අය. එක්ක භාවනා කරගෙන ගිහින් ශුන්‍යතාවය දකිනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. සමාධියෙන් දකින ශුන්‍යතාවය නෙමෙයි. හිස් මොකක්වත් නැහැ කියල. ධාතු කැඩි කැඩි යනවා, බිඳිලා යනවා. ඒක නෙවෙයි. සමාධිය මේ ධර්මය අහලා තේරුම් ගත්තාම පේනවා ඔය දෙකේ වෙනස. සමාධියේ පේනවා ඒක. ඒක හොඳයි. ඒක නරක කියන නෙමෙයි. ඒක සමාධියේ දියුණුවක්. හැබැයි ඒක මේ මාර්ගඵලවලට සම්බන්ධයක් නෙමෙයි. ආර්ය මාර්ගයට සම්බන්ධයක් නෙමෙයි. රාග දේශ මොහ නැති වෙන්නත් ඕන. හැබැයි රාග දේශ මොහ නැද්ද කියලා අපිට තේරුම් ගන්නත් බැ. අපිට මොහය වැඩි වුණා. මුලා වෙන්නේ බලන්න. හිතේ හිතනවා දැන් මේවා නැහැ තමයි කියන. ඒවා ඉතින් ඒවා නැත්ටි භාවනා කරනකොට විතරයි. ආ ඇස්සරියට පස්සේ ආයි ඔන්න තියෙනවා. දෙතනත් ওই නුවණ තියෙන කෙනා තේරුම් ගන්නවා මේ මේ අවබෝධයක් ගත්තනම් භාවනා කරද්දි විතරක් අවබෝධය තියෙන්නයි. සාමාන්‍ය රෝගෙදී අවබෝධය නැති වෙන්නයි බෑනේ. මේව තිබුණත් හොඳයි. ඉතින් මැරෙනකොට භාවනා කරනකොට මැරුණොත් හොඳයි. සාමාන්‍ය ජීවිතේ නේද? කොහාට යයිද දැන්? ඈ? ඒවා ආර්ය මාර්ගය නෙමෙයි ධාතු මනසිකාර කියන්නේ. ලෝකෙට අයිති භාවනා. ඒවා විදර්ශනා නෙමෙයි. මේ මං කිව්වේ සමාධිය හදාගන්න උදව් වෙන්නයි. අපි අසුභයේ වැඩි. මෛත්‍රියේ වැඩි මොකටද? සමාධිය හදාගන්න. සමාධිය උදව් කරගන්නවා අපි මේ යථාභූත ඥානය ඇති කරගන්න. සමාධිය ඇති කරගන්න පුළුවන් වුණත් අර භාවනා අවශ්‍ය නැහැ. ඔව් මෙහෙමයි. Tamanට හොඳ සමාධියක් තියෙනවා නම් ඕන වෙලාවක සමාධින්න පුළුවන් සමාධියක් තියෙනවා නම් ඉතින් අර මෛත්‍රිය පිළිකුල වගේ ඒවා වැඩුවේ නැහැ කියලා කර ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමාධිය නැත්තම් ඒවා වඩන්න. හරි. මකද සමාධිය තියෙනකොට කෙලෙස් තුනී වෙලා. සමාධි ධ්‍යාන වඩන අය දන්නවා ඒ අනිත් වෙලාවලත් එච්චර ඇලින් ගැටීම් ඇති වෙන්නේ නැහැ. ඒ සමාධියේ බලය. තද බව නැහැ. එහෙම කෙනාට පුළුවන් මේ කියන ධර්මතාවය දකින්න විදර්ශනය කරන්න. එයාට පුළුවන්කම තියෙනවා දැන් මං කියපු දේ. ආයතනේ නේද? කවුරු හරි බණිනවා කියලා හිතෙනකොටම බැන්නේ කොහෙද? සද්දය ඇහිලා බැනීම හැදුවේ කවුද? ඒක බාහිර රූපෙට අයිතිද? අන්න එහෙම වෙන් කරගන්න පුළුවන් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි. අන්තවලට වැටෙන්නේ. ඒ කණ්ණාඩිය තියෙන එක නේ උනාට ඕක ආවේ කොහෙන්ද කියලා හොයාගෙන යන්නේ නැද්ද? ඒ ඡායාව හෙම්මේ නැතුවට ඡායාව වැටෙන්නේ කොහෙන්ද කියලා හොයාගෙන යන්නේ. දැන් ඕගොල්ලෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට දන්නවා ඡායාව දිහා නෙමෙයි මේ බලන්නේ. කවුරු දිහාද? කන්නාඩි ඉස්සරහ ඉන්න කෙනා එයාව හොයාගෙන යනවා. ඇත්තම මොකද පුළුවන් නම් ආ මේ අර බවල්ලක් පේනවා පුළුවන් නම් ඕක කඩා ගන්න ඕන කියලා අනිත් පැත්ත හැරිලා බලන්න නේද? මේක අයිති කරගන්න පුළුවන්ද වෙයිද කියලා හොයන්න නේද? අනේ අනේ මේ මට්ටම දුරු වෙන මට්ටමක් මේ කියන්නේ. හරි? දැන් පේන මට්ටමට Taman දක්ෂ වුණොත් ඕක පේනකොටම අඹගෙන හිතෙන අර බාහිරේ තියෙන ටික හිතෙන එක හිතන එක හිත ඇතුලේ ක්‍රියාවලියක් චිත්තචෛතසික ගොඩක් ඒක අයිති නෑ බාහිර රූපේ කණ්ණාඩියේ රූපෙට විතරක් නෙමෙයි බාහිර අඹ ගහටත් ඕක අයිති නෑ කියලා දකින්න දක්ෂ වුණොත් මගේ හිතේ ඇති වෙන අදහස් ටික අන්න එදාට නාම රූප වෙන්නේ නෑ තේරෙනවද මම මේ කියන්නේ ඈ බාහිර රූපේ හොයන්නේ ඒක තමයි ලෝකේ පස්සේ ලෝනා ඒක තමයි අර ප්‍රණීත අපනිහිත නිවේ ප්‍රාර්ථනා කරනවා ඒව පස්සේ ලෝනා ඇලීම ගැටීම දෙකම එලෝන ගතිය අන්හාවේ ලක්ෂණ එතකොට මේක මේ දැන් අඹ වල්ලක් කණ්ණාඩියෙන් පේනකොට හිතේ ඇති වෙන අදහස් ටික හිතේ ඇති වෙන අදහස් කියලා දකින්න දක්ෂ වුණා එතන වෙනසක් තියෙනවා. අපි කණ්ණාඩියෙන් බලාගෙන හරි හිතන්නේ බාහිර රූපේ ගැන නම් අපි හිතන ටික රූපෙට අලෝල. අන්න එතන ලෝකෙට අහුවෙන. තේරුණාද මම කියන එක? ඒකේ ලොකු වෙනසක් තියෙනවා. අන්න ඔකයි දකින්න ඕනේ දෙ. ඒ කියන්නේ ප්‍රයෝග සංස්කාරයට එන්න නම් ඔක තේරුම් ගන්න ඕනේ. දැන් මේ ආයතන පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ තමයි. කටා එදාට තේරෙයි දැන් රහතන් වහන්සේ මොන වගේද කියලා. රහතන් වහන්සේට හිතන්න බැයිද? දැකලා දැකපු දේ ගැන හිතන්න බැයිද? ඒකට යා අමාරු විතර වෙන්නේ. අහලා අහපු දේ ගැන හිතන්න බැයිද? හිතන්න පුළුවන්. මොකද්ද තියෙන වෙනස? අවිද්‍යාව නැහැ කිව්වට බෑ මොකද්ද වෙනස තේරෙන භාෂාවෙන් හිතන දේ හිත ඇතුලේ එකක් ඒක අයිති නෑ බාහිර තේරෙනවා ඔන්න ඔය වෙන් කිරීම දාගන්න පුළුවන් නම් ඔන්න ප්‍රයෝග සංස්කාරය ප්‍රඥා ඉතින් බාහිරයට සම්බන්ධ කරලේ නැත්නම් බාහිර රූප වලින් අපිට සපත් දුක් දෙන්න බැයි නම් ඒව පස්සේ ඉලවයි දේව ප්‍රාර්ථනා කරයි දේව පිහිටයිද ඒව අදාළ නැහැ මේ හිතන දෙයට හිතන දේ හිත ඇතුලේ සිත් වෙන ක්‍රියාවලිය බාහිර දේ බාහිර දේට තියෙන හේතු ප්‍රත්‍යණුව ගහකට පොර වතුර දැම්මහන් ගහ හැදිලා ගෙඩි හැදෙනවා ඒක බාහිරටයි මේ හිත ඇතුලේ හිතන චේතනා ටික ඔක්කොම හිත ඇතුලේ සිද්ධිය ඔය දෙක වෙන් කරගත්තු දවසට දැන් සසර යනවා කියන්නේ ওই දෙක එකතු කරනවා. බාහිර රූපේ හිත ඇතුලේ හැදෙන ටිකයි එකතු කරනවා. ඒක තමයි අභිසංස්කරණක. ප්‍රයෝග කියන්නේ නාමී රූපේ වෙන් කරගන්න දක්ෂ වීම. නාමය රූපයට අයිති නැත. අපි හිතන දේවල් රූප දන්නේත් නැහැ. අරය රවල බැලුවා කියලා මෙහෙ හිතුවට එයා දන්නේත් නැහැ. ඒ රූපයට අයිති නැහැ. නේද? ඔව් මම මේ කණ්ණාඩි ගලවලා ඉන්නේ කියලා දන්නවා ඔය එක මූණක්වත් මට අඳුරන්න බෑ මේ වඩා ඒක අර ලොකු ප්‍රයෝගයක් නෙමෙයි ඒක මේ ලෝකෙට අයිති ප්‍රයෝගයක් මගේ කරගත්තත් කමන්නේ ඕ මගේ කරගත්තු ටික මගේ හිත ඇතුලේ විතරයි කියලා දාගන්නකෝ ඒව අනිත් ඒවාට අලවන්නේ නැතුව බාහිරේ බාහිරයට සම්බන්ධ කරන්න එපා හිත ඇතුලේ හැදෙන ටික හිත ඇතුලේ දැනගත්තුම හිත ඇතුලේ හිතේ හැදුනම ඒවා එළියේ අඹ වලට සම්බන්ධ කරන්න එපා එදාට එළිය තියෙන ඒවා පස්සේ ඉලවන්නේ නැහැ. දෙරණක් දන්නේ නැහැ කියන්නේ. ඈ? නාම රූප ගැට ගන්නවා සම්බන්ධ වෙනවා. නාමය කියන්නේ චිත්තජයිසික. ඒවා රූපවලට අයිති නැහැ. කොහොමවත් අලවන්න බෑ. අපිට වෙලා තියෙන්නේ මේ චිත්තජයිසික රූපයට අයිති කියලා දාන්න. එතකොට තමයි දැන් ඒ ආපු නාම ධර්ම වලින් යම් සැපක් හරි දුකක් හරි වින්දා නම් අපි හිතමු සැපක් වින්දා නම් ඔය සැප විඳින්න ආයි අර රූපේ හොයනවා. දැන් අපි කෑමක් කනකොට රසයි මේ රසයි කියලා රස දැනෙන්නේ කොහටද? දිවේ ගෑවෙන මොහොතේ. නේද? එතකොට දිවේ ගෑවෙනකොට ඇතිවෙන චිත්තචෛතසික ටිකක් නේද රස කියන්නේ? දැන් ඕකයි පිට අර පිඟානේ තියෙන රූපෙට. ඒ වුණාට අපි කියන්නේ මේ රස තියෙන්නේ අර රූපෙ. හිතේ ඇති කරගෙන රසයි ඒ ගැන සිතුම්දි ටිකයි. ওই ටිකයි තී කියන අර රූපෙට. දැන් එදාට නේද අර බාහිර රූපෙ පස්සේ පන්නන්නේ. අපි දැක්කන හිතේ ඇති වුණ ටික හිතේ ඇති වුණ ටිකක් ඒක අර රූපෙට කිසිම සම්බන්ධයක් නැහැ කියලා දැක්ක දවසට අර රූප පස්සේ බන්නයි. එතන අන්න එදාට ලෝකෙට අහුවෙන්නේ. දැන් එහෙම නෙමෙයි. ඉතින් කෑම පිඟාන දකින්නකොටම අරව තිබුණත් හොඳයි මේවා තිබුණත් හොඳයි ඒ රස දෙන්නේ කෑමවල. දිහේ පස්සපච්චය වේදනා නෙවෙයි. ආයතන අඳුරන්නේ. ඔන්න ඔය වගේ මේ මුලාවන් කැඩෙනවා මේ ආයතන ටික හරියට දකින්න ඕන. හිතේ ඇති වෙන ටික වෙනම අඳුරගන්න දක්ෂ වෙන්න ඕන. හිතේ ඇති වුණ ටික බාහිර සතර මහා ධාතුවට අලවන්න යන්න එපා. එදාට මේක හොඳයි මේක නරකයි කියලා බාහිර දේවල් වලට නෙමෙයි. ඕක හොඳයි කිව්වේ මේ පැත්තෙන්. ඕක නරකයි කිව්වේ මේ පැත්තෙන්. අර තමන්ම තමන්ට බැනගත්තා කියලා දැනගන්න දවසක් එයි. එදාට බාහිර අය එක්ක ගැටෙන්න යන්නේ. ඔව්. රූප සමුදය අත්ංගමයි ඔය කියන්නේ. මේක තමයි මේ සම්මා දිට්ඨිය කිව්වත් පටිච්ච සමුප්පාදේ කිව්වත් ඔය ඔක්කොම ධර්මතා ටික තමයි මේ කියන්නේ. ආයතන පිරිසිඳ දකින්නවා කිව්වත් ඒත් ඕකමයි. හරි. පස්ස අන්තයයි සමුදය අන්තයයි අතීත අන්තයයි අනාගත අන්තයයි සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා ඔය සේරම ඔතන තියෙනවා. ඔව්. මේ චුල්ල වේදල්ල සූත්‍රෙන් කිව්වත් මහා සලායතනෙකින් කිව්වත් මදුපිණ්ඩික සූත්‍රෙන් කිව්වත් මහා හත්තිපදෝපම සූත්‍රෙන් කිව්වත් ඕ එකම කරුණ මේ කියන්නේ. ඔකට මම කලිනුත් උත්තරයක් දුන්නා. ඔය දැන් වචනෙට තේරුම හොම හොයාගෙන හරියන්නේ නැහැ. ඔය ලෝකේ අර්ථෙන් ශුන්‍යතේ තේරුම් ගන්න බෑ. ඒ දලාදහස තමයි ලෝකයා පිළිගන්න රූප මට්ටමින් ශුන්‍යයි. ලෝකයා පිළිගන්න මට්ටම තේරුම් ගන්න ලෝකෝත්තර දැක්ම තියෙනවා. බල්ල වතුරට එවිලා බල්ලෙක්ව හදා ගන්නවානේ. ඌට ඒ රූපෙන් ශූන්‍ය වෙන්න පුළුවන් ඇත්ත දැනගත්ත දවසටනේ. ආයතනයේ පෙරණ මුලාව අඳුරගත්තු දවසටනේ. එදාට තමයි ශූන්‍යත්වයේ තේරුම් ගන්න පුළුවන්. අර එළියේ පිහිටන බල්ලගෙන් ශූන්‍යයි. ඉතින් අපි බල්ලගේ මට්ටමේ හැ පාවිච්චි කරනකම් අපිට ওই ශූන්‍යතාවය තේරුම් ගන්න බෑ. ওই තියෙන රූප ඔක්කොම අපි පිහිටෝලා. ඒ මේ හිතේ තියෙන අදහස් ටික බාහිර සතර මහා ධාතුවට අලෝලා. ඕක කරන්නේ නැති දවසට තමයි ඔය ශුන්‍යතාවේ අපනිහිත බව අනිමිත්ත බව තේරුම් ගන්න පුළුවන්. ශුන්‍යත කියනකොට ලෝකයා ගන්න මට්ටමේ රූප වලින් ඒවා පිහිටන්නේ නැහැ. ශුන්‍ය කියන්නේ
අපි අඹවල්ලා පේනකොට
ඔව් ඒක උපමාවක් විදිහට ගන්න. ඒකෙන් තේරුම් ගන්න එක අපි
බල්ලෙක් කෙනෙක්
ඇත්ත ඇටි හැටි අවබෝධ කළා කියන. ඒ මට්ටමේ මිදුණට අපේ මූණ අපි කණ්ණාඩියෙන් දැක්කහම අපි දන්නවා කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියට පවුඩර් දාන්න යන්නේ නැහැ. නේද? හැබැයි අපි පවුඩර් දාන මට්ටමේ මිදිලා නැහැ මේ පැත්තේ ඉන්න රූපෙට. ඔන්න ඔතන කෙලස්සිය දෙනවා කියන එකත් තේරුම් ගන්න. ඒ ප්‍රතිබිම්බයට ආйтиන කරලට ප්‍රතිබිම්බේ හදන්න හේතු වුණ රූපය අපි අල්ලගෙන මේ පැත්තේ. ඔය දැක්කේ මගේ රූපේ ප්‍රතිබිම්බේ කියලා. නැයි එහෙම මෙහෙන් රූපයක් කලෝලා ඉවරයි ආයේ. ඒ දැන් ඒ මූණේ නේවට ඇලෙන ගැටෙන අදහස් ටික මේ පැත්තේ රූපෙට අලෝලා ඉවරයි. අන්න එහෙමත් නොකරනව නම් ඔය කියන කතාව හරි. ඔව් දැන් අපි කණ්ණාඩියෙන් අඹවල්ලක් දැකලා පිටිපස්ස හැරිලා බලන් නැති මට්ටමක ඉන්නවනම් අන්න ආර්ය දර්ශන. හැබැයි නිකන් හරි පිටිපස්ස බලන්න හිතෙනවනම් රූප පස්සේ එළවනව නේද තාම? මේ හිතේ ඇති වුණ ටික අර රූපවලට අයිති කරලා නේද? තේරුණාද දැන් මම කියන එක? නදන ලොකු ඒ කියන්නේ සියුම් ධර්මතාවයක් කොටන් ගිහින්. ඔව්. ඔව්. ඔක කියන්නේ අර දැන් අර ඒ කාලේ මහෞෂධ පඬිතුය අර මණිකක් සේනක පඬිතුය පොකුණන් ඉහෙලා ඉහෙලා මණික ගන්න හැදුවා. දෙතුන් පාරක් ගන්න බැරි තැන මහෞෂධ පඬිතයන්ට කිව්වනේ මණික හොයන්න ඒ පාර තලියක් ගෙනහැලා වතුර දාලා බලන්න කියලා. බලනකොට ඒකෙත් මණික තියෙනවා. ඒ සැරේ රජු වහන කොහෙද එතකොට මණික? එතකොට කියන අර ගහ උඩ මිනිස්සෙක් කියවලා ගෙන්න ගන්න කියලා. නේද? දැන් ඒකෙන් තේරුම් ගන්න එපා මහෞෂධ පඬිතුය රහත් වුණා කියලා. ඒක ආර්ය දර්ශනය නෙමෙයි. හැබැයි ලෝකෙට අයිති මට්ටමේ ප්‍රඥාව තියෙනවා. ඒ වුණාට අර ගහේ තියෙන මණිකට අහුවෙලා. එහෙනම් අපි කණ්ණාඩිය බලලා කණ්ණාඩියට රැවටුනේ නැතුවට ඒ නුවණ තිබුණට ඔය කණ්ණාඩිය හැදුනේ මෙහි තියෙන රූපෙක් කියලා මෙහි තියෙන රූපය අල්ලගෙන. ඒ නිසා තමයි අපි කණ්ණාඩි පාවිච්චි කරන්නේ. ප්‍රතිබිම්බේ ලස්සන බලන්න නෙමෙයි මේ කණ්ණාඩිය පාවිච්චි කරන්නේ. අපිට ලෝකෙට අයිති මට්ටමේ නුවණක් යෙදෙනවා. කණ්ණාඩියේ වැටෙන්නේ මේ පැත්තේ තියෙන රූපේ කියලා. ඒ මේ පැත්තේ රූපය අල්ලගෙන ඊළඟට. අන්න ඒක දැක්කොත්. ඕකත් මේ හිතේ හැදුන චිත්තචෛතසික ගොඩක් චිත්තචෛතසික ටික බාහිර රූපයකට අයිති නැහැ. ඔය දර්ශනේ තේරුම් ගන්න දවසට තමන්ගේ ශරීරය පිහිටන්නේ නැහැ. මම කිව්වනේ අර කලින් සාකච්ඡාවල දැන් තමන්ගේ දැන් මගේ මූණ තියෙන්නේ තියනවා කියලා දන්නේ කොහොමද? තමන්ගේ මූණ ගැන බලන්න. දැන් මගේ මූණ මේ වගේ කියලා හිතෙනවනේ. කොහොමද හිතන්නේ? අර අන්තිමට දැකපු මූණ නේද සිහි කරන්නේ කණ්ණාඩියෙන් දැකේ. දැන් තියෙන මූණද ඔය දැන් පේන්නේ? එහෙනම් අපි විශ්වාස කරන්නේ ආමගේ මූණ මේ වගේ. මේ මොහොතේ තියෙන මූණ මේ වගේ කියලා නේද දැන් මතක් කරන්නේ. දැන් ඔන්න ඔතන මුලාවක් කියන එක දකින්න පුළුවන් නම් Tamanta tamange sharire addakinna beri wenawa. ඒ ධම්ම ඒ කියන්නේ හිතෙන් හදන මනසට පේන්නේ ධම්ම මිසක් කවදාවත් රූප පේන්න බෑ.
අවසාන කාලෙට අප්ඩේට් කරපු රූපේ ධම්ම අප්ඩේට් කරපු රූපේ ධම්ම ආයතෙන් තියෙනවා. ඒක තමයි මේ මොහොතේ
තකොටුනේ. ධම්ම රූපේ මනෝමය කියන නුවණ නැහැ. මනසෙන්ම සකස් කරපු ධම්ම කියන මනෝමය මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනෝමය කියන්නේ මනසින්ම සකස් කරපු දෙයක් තමයි අපි ධම්ම විදිහට දකින්නේ. ගැඹුරින් බලනකොට මේ ආයතන වලින් එළියේ තියනවා කියලා දකින්නේ අන්දේවන මනෝමය දේ තමයි අපි හිතන්නේ. ධම්ම රූපේ ධම්ම රූපයක් කියලා දැක්කොත් සතර මහා ධාතු රූප කරන්න ගියේ නැති දවසට ලෝකෙට අහුවෙන්නේ නැහැ. අන්න එදාට ලෝකෝත්තර වෙනවා. කයි කියන්නේ හිතේ හිතේ කරන දේ හිතෙන් කරන දෙයක් කියලා තේරුම් ගන්න. ඔන්න ඔය දැක්ම ඇති කරන්නේ. අපේ පුරුද්ද තියෙන්නේ හිතේ ඇති කරන දේ බාහිර රූප වලට අයිති කරන අලෝනවා. සතර මහා ධාතු රූපෙට අලෝනවා. පවතින නැති එකට දානත්ත කියන්නේ අනත්ත කියන්නේ මොකක්ද හිතන්නේ? සබ්බේ ධම්මා අනත්තා කිව්වේ ඇයි? ධම්ම කියන එක එළිය නෙමෙයි, මනසෙම මනසෙම ඇතුලේ දෙයක් නම් ඔතන මමයි බාහිරයි කියලා දෙපැත්තකට බෙදන්න පුළුවන්. ආත්ම සංඥාවක් කොහෙත්ම ඉන්නේ නැහැ. ඔතන ඇත්තට දැක්කත් ඒකයි ධම්ම මතමයි. ධම්ම කියන එකේ මුලාව මත මේ දැන් සිහි කරන්නේ ඔනරුවන් නිසයි කියලා සිහි කරන ඒක තියෙන්නේ අරහි. මෙහෙ මම ඉන්නා මට ගිහින් ඕක බලන්න පුළුවන්. අන්න ආත්ම ඔනරුවන් නිසයි හිත ඇතුලේම හිතෙන්ම හදලා පෙන්නවා කියලා දැක්කොත් ගිහිල්ලා බලන්න කෙනෙක් හරි ගිහිල්ලා බලන්න දෙයක් හරි දෙහිතරි. ආයතන බලන්න මේ යක්ෂ වෙන්න. එතකොට උත්තරේ නිමිත්ත නැති කරගන්න නම් නිමිත්ත ඇති වෙන හේතු ටික හොයාගන්න. ඒ තමයි දැන් අනිමිත්ත වෙන හැටි මම පෙන්නුවේ මෙච්චර වෙලා. ආයතන සමුදයයි ආයතන ස්පර්ශාන්තයයි සමුදයන්තයයි. සමුදයන්තේදී තමයි නිමිති හදන්නේ. දාගත්තනම් කරගන්න දෙයක් නැහැ. දැන් හදන එක නවත්තන්නකෝ. අතීතයට කරන්න දෙයක් නැහැ. අලුතෙන් හදන්න නැතුව ඉන්න. අලුතෙන් හදන්න නැතුව ඉන්න නම් මේක තේරුම් අරන් එතකොට නුවණයි සිහියයි පිහිටන්න. මේ තමයි සතිපට්ඨානය. ආසාපි සම්පජානෝ සතිමා. පස්සෝ කියන්නේ එකම. පස්සේ ඇතිවෙන්න ප්‍රත්‍ය තමයි නාම රූප ප්‍රත්‍යෙන්මයි පස්සේ ඇතිවෙන්නේ. තින්නම් සංගති කියන්නේ පස්සේ කියන එක විස්තර කරනවා. පස්සේ කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒ තුනේ එකතු වෙන තමයි අපි පස්සේ කියලා අදහස් කරන්නේ. ඒ නැහැ පස්සේ කියන්නේ කියලා දැන් ඔයාහුවත් පස්සේ කියන්නේ මොකද්ද කිව්වොත් කියන්නේ නැහැ මෙන්න මේ જાති තුනක් තියෙනවා කියලා හිතන එක. ඒතර පස්සේ ඇති වෙන්නේ හේතුව කොහොමද ඒක ඇති? එතකොට නාම රූප පත්‍ය පස්සේ. නාම රූපය ඇත්ත නොදන්න කම හින්දාමයි පස්සේ හටගන්නේ. නාම රූප වෙන් කළා නම් අර ඇත්තනම් පස්සේ හට නොගන්න පැත්තට යන්න පුළුවන්. හැබැයි ඒක තව මන්ජේ මන්තා නලිපති මට්ටමට එනකොට තමයි ඒක තේරෙන්නේ. දැනට අන්ත දෙක දකින්න ඕන. පස්සාන්තයයි සමුදයන්තයයි. පස්සේ කියනකොට එක අන්තයක්. ඒ නාම රූප පත්‍ය කියන්නේ නාම රූප නිසා ස්පර්ශය. තින්නම් සංගති කියන්නේ පස්සේ කියලා අදහස් කරන්නේ මෙන්න මේ. තේරෙනවා? වචනේ තේරුම ඇහුවොත් වාගෙන් කවුරු හරි ඇවිල්ලා පස්සේ මොකද්ද කියලා. එතකොට කියන්නේ නැහැ නේ තින්නම් සංගති පස්ස. හරිද? චක්කු සම්පස්සේ නම් අපිට විස්තර කරතේ කියයි රූපයයි චක්කු විඥානයයි කියලා. ඒක පස්සේ හටගන්නේ මොකක් හින්දාද ඇහුවොත්? නාම රූප පත්‍ය පස්ස. නාම රූප ගැන ඇත්ත නොදන්න නිසාම ඒ ටික වෙනම දැනගන්න ඕනේ. ඔ ඔව් ඉතින් ඒ ටික හටගෙනනේ එතකොට ඒ ටිකට අහු වෙලානේ එහේ මේ පැත්තේ තියෙනවා රූපේ අර පැත්තේ තියෙනවා කියලා අහු වෙනානේ ඔව් නාම රූපවල ඇත්ත නොදැකීම මත කියන එකත් එතන යෙදෙනවා නාම රූපේ නිසාමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන් හැබැයි නාම රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් දැන් ඔගේ අනිත් පැත්ත නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ කියලා කතාවකුත් තියෙනවා ඒ පැත්ත එනකොට සම්මා දිට්ඨිය එනවා හරි දැන් ඔකම දාලා බලන්න නාම රූපච්ඡ සලායතනං කියලාත් තියෙනවා නාම රූපච්ඡ පස්සෝ කියලාත් තියෙනවා එතකොට අවිද්‍යාව මතමයි නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකම මතමයි ඔය පස්සේ කියන්නේ තව විදිහකට කිව්වොත් මේක මේ මගේ අදහසක් විතරයි මේ ලෝකෙට අහුවෙන මට්ටම චිත්තචෛතසිකට රූපෙට අලෝණ මට්ටම තමයි පස්සේ කියන්නේ නාමයි රූපයි සම්බන්ධ කිරීම මොකමයි අර අධිවචන සම්පස්සේයි පටිඝ සම්පස්සේයි කියලා දෙපැත්තකින් වෙනවා කියලා පෙර පරණ සාකච්ඡා ටික මතක ඇති නේද ඔව් සම්බන්ධ කළා නම් මතක තියාගන්න ලෝකෙට අහු වුණා නම් ආයතන හදන සේරම ඒවා විතරක් නෙමෙයි වේදනා තණ්හා උපාදාන භව ජාති දුක සේරම හටගෙන ලෝකෙට අහු වුණා කියන්නේ ඔක්කොම හටගත්තා කියන එක මතක තියාගන්න ඔව් එතනින් කැඩුවොත් එතනමයි ඒකේ නිරෝධය ඒකත් දකින්න පුළුවන් මේක ඒක පුළුවන් නම් ඒක කරන්න. ඒක කරන මාර්ගය තමයි ප්‍රයෝග සංකාර කියන්නේ. පුළුවන්කම තියෙනවා. නිවන් අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. කරන්න මාර්ගය තමයි සම්මාදිට්ඨියෙන් පටන් අරන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨිය ඇති කරගන්න හැටි තමයි මේ කතා කරන්නේ. ඔව් නාම රූප වෙන් කර ගත්තොත් එතනම පේනවනේ ලෝකෙට අහු වෙන්නේ නැහැ කියලා ලෝකෙන් මිදෙනවා කියලා. දැන් ලෝකේ රූප නැත්තම් අපි ප්‍රාර්ථනා කරන අත්දකින්න අපිට ඇහක් ඕන වෙයිද කනක් ඕන වෙයිද ඕව අත්දකින්න ඒ ප්‍රාර්ථනා කරන්නේ නැත්තම් ඒක අපනිහිත කියන්නේ එතන අපනිහිත කියන්නේ ශුන්්‍යතාවය ප්‍රාර්ථනා කරන්නේ නැති වෙනකොට ලෝකිත අහුවෙන්නේ නැහැ කියන එක තව විදිහකට කියන අනිමිත්ත කියන කතාවමයි ඒ නිමිති පිහිටන්නේ නැහැ කිව්වත් ඕකමයි ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ශූන්‍ය. ශුන්‍යද? එක හැබැයි නුවණින් දැකලා ශූන්‍ය වීමක් මිසක් මෙහෙම බලා ඉන්නකොට ඔක්කොම හිස් කියන කතාව නෙමෙයි ඔය.
එහෙම කියන්න බෑ.
ඒකයි මං කියේ අර සමාධියකින් පේන ශූන්‍ය නෙමෙයි ඔය. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම වුණා නම් ඉතින් අස්වන්ද කරගත්තාම හරි ලේසියි. අන්ධයාට තමයි නිවන් දකින්න පහසුම. එහෙම නෙමෙයි. ඇහැ පාවිච්චි කරනවා හැබැයි ලෝකෙට අහුවෙන්නේ නැහැ. අර නිවාප සූත්‍රය වගේ. වැද්දා වවපු තනකොළ ටිකක් කනවා වැද්දට අහුවෙන්නේ නැහැ. අන්න එහෙම දක්ෂතාවයක් තියෙනවා. ඇහැ පාවිච්චි කරනවා ලෝකෙට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් චිත්තචෛතසික මේ පැත්තේ කියලා දකිනවා. ලෝකෙ ගැන හිතන්නත් පුළුවන්. අනිත් අය එක්ක කතා කරන්න නේද? ඒවා සේරම කරන්න පුළුවන් හැබැයි අහු වෙන්නේ නැහැ. කියන්නේ මේ අවිද්‍යාව යෙදෙන්නේ. ඉතින් ඒවා ටිකක් ගැඹුරුයි. දැන් මේ මට්ටම හිතන එක නෙමෙයි මේ මූලික මට්ටමේ පටන් ගන්න ඉස්සෙල්ලා. නේද? අනුන්ට බනින්න දෙන්න එපා. Tamanට උතනින් පටන් ගන්න ඕනේ.
මයින්ඩ් වෙලා බනින්න. ඒකට
අනුන්ට බනින්න දෙන්නේ නැහැ කියන එක තෝරගන්නේ කොහොමද? තමන් අනුන්ට බනින්න යන්නේ. කවුරුත් එක්ක තරහ ගන්න නැති වට්ටවට වුණා කිව්වොත් ඔන්න අනුන්ට බෑ තමන්ට බනින්න. තව කෙනෙක් එක්ක තරහ ගන්නවා නම් ඒ කියන්නේ අනුන්ට පුළුවන් අපිව තරහ ගන්න. ඒක තමයි ටෙස්ට් කරගන්න ඉතින්.
බනින්න බෑ කර දැන් කෙනෙක් යන්න කියන එකයි ඵලයන් කියන්නේ. ඉතින් බැරිම
එතකොට යන්න කිව්වයි ඵලයන් කිව්වහයි බැනීමක් නේ. ඔක බැනීමක් කරගත්තේ කවුද?
භාෂාවෙන්
වචනේ. ඒක තමයි. අපි භාෂාවට අහු වෙනවා කියන්නේ ලෝකෙට අහු වෙනවා. ආයතන ගැන දක්ෂ වුණොත් ඒකෙන් මිදෙන්න පුළුවන්. බණින එක්කෙනාටම බැනීම අපහු අර අර බැන්න බමුණට කිව්වේ. ඔයා හදපු කෑම ටික ඔයාම බාර ගන්න කියලා. ඒ කතාව කියන්න පුළුවන් වෙනවා මේ දැක්මාව. ඔයා බැනපු ටික ඔයා මරන්නේ. කියලා එතකොට දැන් අර තරහ අරන් නෙමෙයි ඒක කියන්නේ. එයාගෙන් පලි ගන්නත් නෙමෙයි. අනුකම්පාවෙන් විතරයි
කියන්නේ.
අපි ඕකට හරි දක්ෂයි අපේ පැත්ත හැදුවේ නේද? අනිත් අයගේ වැරදි හොයන්න හරි දක්ෂයිනේ අපේ වැරදි හොයන්න බැරි වුණාට දැන් මේකෙන් කරන්නේ තමන්ගේ වැරදි හොයන්න. එයා අපිට බැන්නා කියලා දැනගත් එක හොඳ අපි දැනගත්තුනේ. තමන් තමන්ට බණින එක නවත්ත ගන්නකො. අනිත් අයට ඔහේ ඉන්න දීලා. හරි. හොඳයි. එහෙනම් අපි දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල තමන්ගේ සීල සමාධි ප්‍රඥා වැඩුණා ලෝකෝත්තර දර්ශනයක් ඇති කරගන්න උදුලනේ ධර්ම සාකච්ඡාවක් ලැබුණා. ඒ වයිදි රැස් වෙන්නේ මහානිසංස කුසල්. ඒ කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ කරගන්න කම්ම ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල්. මේ මහානිසංසයි. ඉතින් පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ තිනසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවන් වහන්සේලා පවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී ඕනම නරකක් වෙන්න තියෙනවා නේද? ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු මන්තරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේකින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඒ වගේම මේ රස කරගත්තු පින් වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. ඉංග්‍රස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඒක හොඳ ප්‍රාර්ථනා වෙන්න ඕන. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බාන ප්‍රත්‍ය. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මම මේ බාල සමාගමේ යෝගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වෙන සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට දැන් සංඛාර ගැන ගොඩක් දන්නවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. මේ පොත් CD අවශ්‍යයි ඉන්නවා නම් අරගන්න.
දෙවියන් පොත්